සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අපි අද උදෑසන කාලයේ අපි බලාපොරොත්තු වෙන නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මාර්ගයේද මාර්ගයේ උපදවා ගැනීම පිණිස සුතවත් බවින් යුක්තව දන්නා බවින් ධර්මාන් ධම්ම ප්‍රතිපදාවද ඒ සඳහා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්මශ්‍රවණේද කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්මශ්‍රවණය කරන කල්හි යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවට පිවිසීමට අතිරේක අංගයක් හැටියට කයේ හා සිතේ පුහුණුව පිළිබඳව, සිතේ හා කයේ දමනය පිළිබඳව අපි යම් අදහස් ටිකක් හුවමාරු කරගත්තා. ඒ අතරත සුදුසුකමින් තොරව කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්මශ්‍රවණයක් කරන්නට බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ලද්දේ නමුත් තමාගේ පැත්තෙන් ඒ සුදුසුකම සපයාගෙන නොසිටියොත් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවට, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් සෝතයට, සෝතයෙන් අරහත් ඵලයේ දක්වා, අරහත් ඵලයෙන් අනතුරුව නිවන සාක්ෂාත් කිරීම දක්වා යන්නට නොහැකි වෙන බව අපි කතා කළ දෙහි සාමාන්‍ය අර්ථය අදහස වුණේ. දැන් අපි මේ වෙලාවේදී නිරෝධයේ සාක්ෂාත් වන ආකාරයෙන් සමුදය ප්‍රහාණය වෙලා ඒ ඵලයේ සාත්වීම පිණිස කයෙහි කයානුව බැලීම ආදී කොට ඇති මේ සතර සතිපට්ඨානය පිළිබඳව වැඩිම භාවිතාව කෙසේ විය යුතුද යන අදහස අපි කවුරුත් දන්න තරමකින් ඒ පිළිබඳව යමක් කතා කරන්න, විමසන්න මෙය අවස්ථාව බවට පත් කර ගන්නවා. හැබැයි මේ සතර සතිපට්ඨානය වඩන්නට පළමුව බුදුරජාණන් වහන්සේ අපි හැමට పూర్ව කොන්දේසියක් පනවලා තියෙනවා. මේ සතර සතිපට්ඨානය නිවැරදිව යමෙක් වඩන්න නම් ඒ සඳහා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා, පරිමුඛේ සිහිය පිහිටුවාගෙන ආරම්භ කළ යුතු බව. මේ ගැන යමක් අපි මේ වෙලාවේදී කතා කරන්නට ඕන ටිකක් ඒ පිළිබඳව හාත්පස අවබෝධයක් ලැබෙන ආකාරයෙන්. දැන් ඔබ මේ වෙලාවේදී දැස් පියාගත්තොත් මේ ශාලාව ඇතුළත හාත්පස ඔබේ සිතට අරමුණු කරන්න පුළුවන්. මෙතනයි බුද්ධ ප්‍රතිමාව, මෙතනයි ධාතු කරඬුව, මෙතනයි හාමුදුරු, මෙතනයි දොරටු, මෙතනයි ජනෙල්. මේ ආදී වශයෙන් මේ ඉන්න අය පිළිබඳව සිතට අරමුණු වශයෙන් ගන්න පුළුවන් ආකාරයට සිතට මැවි පේන බවක් තියෙනවා. ඉන් එහාට අපි මේ දොරටුවෙන් එළියට ගියොත් යන යන පැත්තේ අපට නොඑක් දේ ඇති බවට හමු වෙනවා. ඉන් එහාට සිත මෙහෙව්වොත් ගමක්, රටක්, ලෝකයක්, හාත්පස පරිසරයක් අපට සිතට දැర్శණයේ වෙනවා. දැන් මෙන්න මේ ලෝකයක් ඇති බවට අපට සිතට අරමුණු වෙනවා කියන්නේ මේ කියන දේ මොකද්ද කියන අදහස තේරුම් ගන්න. සිතට දැర్శණයේ වෙන, සිතට පේනවා කියලා හැඟෙන, මෙතනයි මේක තියෙන්නේ, මෙතනයි අතන අරක තියෙන්නේ, හතනෙනුයි පිට වෙන්නේ, මෙතනෙනුයි ඇතුල් වෙන්නේ කියලා, මෙතන ගහ, මෙතන බෝධිය, මෙතන චෛත්‍ය, මෙතන සංඝ වාසය, මෙතනයි දානශාලා, මෙතනයි කුටිපන්ති, මේ ආදී වශයෙන් දැන් අපට අරමුණු කරන්න පුළුවන් බවක් තියෙනවා. ඒක ලෝකයක්ම අරමුණු කරන්න බවක් තියෙනවා. මෙන්න මේ හාත්පස ලෝකයක් අරමුණු කරන්න පුළුවන් බවක් අපට තියෙනවා කියන්නේ සිත විසිරෙන්න තියෙන, සිත පැතිරෙන්න තියෙන පරිමාව මේ. ඕනම වෙලාවක සිතට ඒ අරමුණු කරගෙන, නිමිති කරගෙන චිත්තජයසික ධර්ම උපද්දවන්න පුළුවන්, ආයතන උපද්දවන්න පුළුවන්. දැන් ඉදිරියේ තියෙන දොරටුව සිහි කළා. සිහි වෙනකොට මේ දොරටුව අතනයි තියෙන්නේ. තියෙන දොරටුව බලන්න එහේ අරින්න පුළුවන්. ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය ඇහෙන්නේ අර පැත්තෙන්. ඒ ඇහෙන පැත්තට කන් යොමන්න පුළුවන්. ඒ කියන්නේ අපට බාහිරයට හිත ඕන වෙලාවක විසිරවන්න පුළුවන්. ආයතන උපද්දවන්න පුළුවන්. තියෙන දේ බලන්න එහැ අරින්න පුළුවන්. තියෙන දේ අහන්න කන අවදි කරන්න පුළුවන්. තියෙන සුවඳ විඳින්න නාසය අවදි කරන්න පුළුවන්. තියෙන රසය විඳින්න දිව අවදි කරන්න පුළුවන්. තියෙන දේ පහස විඳින්න කය සවිඥානික කරන්න පුළුවන්. එහෙ තියෙනවා කියලා හැඟෙන දේ හිතන්න පටන් ගන්න පුළුවන්. දැන් අපට හිත විසිරවන්න, හිත විසිරෙන්න, හිතට පැතිරෙන්න, ඇවිදින්න ලෝකයක් තියෙනවා. හාත්පස ලෝකයක් හිතට මෙවිලා තියෙනවා. හිතට අරමුණු වෙනවා. මෙන්න මේ බාහිර ලෝකයක් අරමුණු වෙන මට්ටමක මේ හිත හදනවා කියන එක කරන්න අමාරුයි. ඒ නිසා අපි පළමු කොට බාහිරයට විසිරෙච්ච, බාහිරයට පැතිරෙච්ච, බාහිරය තුලම පුරුදු වෙච්ච හිත එකපාරටම ආධ්‍යාත්මික අරමුණට ගන්න පහසු නෑ. ඒ නිසා අපි උපායක් හැටියට බාහිරම අරමුණක සිත පවත්වන්නට උත්සාහ කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපට මේ හාත්පස ඇති බවට, ඇති දේ අරමුණු කරගෙන ඇහැ කන නාසය දිව කය උපද්දවගෙන යන්න තියෙන ඉඩ වළක්වාලමින් බුදුරුව දෙස බලාගෙන ඉන්න පුළුවන්. බුදුරුව දෙස බලාගෙන බුදුරුව අරමුණු කරගෙන බුදු ගුණ සිහි කරන්න පුළුවන්. එතකොට එතනදිත් හිත විසිරලා පැතිරලායි පුරුදු. අපි බුදු රුවට බුද්ධ රූපයට එකවර net යොමු කළාට එතන පිහිටන්න කැමති නෑ, සූදානම් නෑ. එකතැන ඉඳලා පුරුදු නෑ හිත. ඇවිදලමයි පුරුදු. ඒ නිසා අපි තියෙන අරමුණෙහි රැඳෙන්නේ නෑ. එතනින් ගැලවිලා නානාවිත අරමුණු හිත කැමති අරමුණු හොයාගෙන යන්න පිටත් වෙනවා. එතනදී අපි උපායශීලීව සිතේ ස්වභාවය දැන කටයුතු කළ යුතු වෙනවා. එතනදී අපි උදාහරණයක් ඇටියට බුදුරජාණන් වහන්සේගේ සිරස, නලල් තලය, දෙනෙත, නාසය, දෙතොල, නිකට, බෙල්ල, දෙවුර, දෑත, බඳ, පරයංකය, පත්මාසනය, සිත ඉහළ ඉඳලා පහළට අරපිළිවෙලට බුදුගුණානන්තයි බුදුගුණානන්තයි ආදී වශයෙන් මනසිකාරයකුත් සමග වූ උඩ ඉඳලා පහළට කිසියම් ප්‍රමාණයක වේගයේ උඩ ඉඳලා පහළටත් පහළ ඉඳලා උඩටත් හිත පුරුදු දුවලා අපිද හිත දුවවනවා. එක තැනක රඳවන්නේ නැතුව හැබැයි එක්තරා සීමාවක අපට ඕන සීමාවේ එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. එතකොට ඒ විදිහෙන් උඩට පහළට පහළට උඩට මේ විදිහට හිත දුවවනකොට සිත කලබලකාරී ගතිය පිටට යන්න හදන දෙඟලිල්ල අඩු වෙන බවක් තියෙනවනම් අපි අර වේගය අඩු කරනවා. හිත දුවවන වේගය අඩු කරනවා. එක තැනක තප්පරයක් දෙකක් රැඳිලයි දෙවෙනි තැනට එන්නේ. එතන තප්පරයක් දෙකක් රැඳිලයි දෙනෙතට අවධානය යොමු කරන්නේ. එතන මොහොතක් රැඳිලයි නාසයට යොමු වෙන්නේ. එතන තප්පර කීපයක් රැඳිලයි දෙතොල දෙස බලන්නේ. එතන තප්පර කීපයක් රැඳිලයි නිකට දෙස බලන්නේ. මේ විදිහට හිතේ කලබල ගතිය අඩු නම් ඒ අඩුවෙන ප්‍රමාණයට හිඩස එක තැනක නතර වෙන කාලය පොඩ පොඩ වැඩි කරනවා. එතකොට දැන් අපට තේරෙනවා හිත ඩිංග ඩිංග මේ කලබලකාරී බාහිර පරිසරයට දුවන ගතිය ටික ටික අඩු වෙන බව. නැවත කලබලකාරී වෙනවා නම් ආපහු වේගවත් වෙමින් මේ ආදී වශයෙන් බාහිරය තුල සෑහෙන වෙලාවක් හිත හොඳට රඳව ගන්න පුරුදු කරනවා, පුහුණු කරනවා. ඊකට සැකිල්ලක් දෙස බලාගෙන නව සිවතිකයක් දෙස බලාගෙන වත් ඒ ආකාරයෙන්ම කළ හැකිව තියෙනවා. එතකොට හිත පුරුදු බාහිරයට බාහිර අරමුණක්ම නිමිති කරගත්තා. බාහිරයේ තුල සිත රැඳෙව්වා පැතිරෙන්නට විසිරෙන්නට නොදී. දැන් එතන රැඳෙන්නට පුළුවන්කම ලැබුණාම අපට පුළුවන්කම තියෙනවා තමා කියන සීමාව ඇතුළට මේ හිත ගන්න. කායානුපස්සනා හැටියට, අසුභානුපස්සනා හැටියට ඕනනම් කෙස්ලොම් නියදත් සම්මස් නහරයට ඇට මිදුළු ආදී මේ ශරීරයේ මේ අවයව මේ කොටස් ඒත් අර එක තැනක තියෙනවනේ මේ එකින් එකට එකින් එකට හිත මාරු කරනවා එක තැනක තියන්නේ කොටස් 5 10 වෙන්න අරගෙන එකින් එකට මාරු කරනවා මුලින් වචනේ නම විතරයි ඒක අරගෙන හුරු වුණාම ඒක වෙලාව අඩු කරනවා කේසා ලෝම නක දන්ත තචෝ හිත විසිරෙන ගතිය අඩු බවක් දැනෙනවනම් කේසා කියනකොට හිතට මෙවෙන යම් කෙස් පිළිබඳව සලකුණක් සංඥාවක් තියෙනවනේ මෙන්න මේ සංඥාවත් හිතට ගන්නවා ලෝමා කියනකොට ඒ සංඥාවත් හිතට ගන්නවා නකා කියනකොට ඒ හැඩය දන්තා කියනකොට ඒ හැඩය තචෝ කියනකොට හැමේ හැඩය ඒ සංඥාවත් හිතට අරගෙනම දැන් කේසා කියනකොට ඉදිරියේ මැවිච්ච සටහනකුත් තියෙනවා. ඒ දෙස බලන සංඥා සංකාර සංඥාවට විතර්ක කරන. මේ සංඥාව දිහා බලාගෙන කෙස් මේ සංඥාව ලොම් මේ සංඥාව දිය මේ සංඥාව දත් මේ සංඥාව හම මේ සංඥාව මස විතර්ක කරනවා. එහෙමත් කරලා ටිකක් හිතේ කලබල ගතිය අඩු වෙනවනම් ඒක අසුභ බවකින් යුක්තව සංඥාවත් විතර්කයක් කරනවා අසුභ අසාර දුගද පිළිකුල් කියන අදහසත් හිතට අරගෙනම ඉතින් දැන් හිතට වැඩි වැඩක් කරන්න පුළුවන් තරමට හිත පුළුල් වෙලා හිත දියුණු වෙලයි කියන්නේ ඉස්සෙල්ලා එකක් එක තැනක ඉඳගෙන කරන්න බැරි හිත දැන් සංඥාවකුත් හිතට ගන්නවා කෙස් කියලාත් මෙනෙහි කරනවා ඒකේ අසුභාසාර දුගඳ පිළිකුල් බවත් සිහි කරනවා මේ මොහොතේම. දැන් මේ විදිහෙන් අපට පුළුවන් දැන් බාහිරේ අතාරින්න. දැන් තමා කියන සීමාවෙන් පිටත ලෝකය අතහරින ওই නිමිත්තේ තියාගෙන. දැන් අර බුදුරුවට සැකිල්ලක් වෙන නිමිත්තක් බාහිරයෙන් අරගෙන ඒ නිමිත්තේ හිත තියාගෙන බාහිර ලෝකේ අතහැරියා එක නිමිත්තකට සීමා කළා. දැන් බාහිරය සියල්ලම අතහැරලා ආධ්‍යාත්මික නිමිත්තකට හිතගෙන යවවා. දැන් බාහිර ලෝකේ දැන් අර විසිරෙන්න තියෙන ඉඩ දැන් අපි අවම කළා. දැන් මේ සීමාවේ විතරයි හිතට ඇවිදින්න දෙන්නේ. තාම හිතට ඇවිදින්න දෙනවා මේ සීමාවේ. මෙහෙන් පිටතට යන්න දෙන්නේ නැහැ. යන්න හදනවා යනවා ගියත් ආපහු ඉක්මනින් මෙහාටම ගන්නවා. එතකොට අපි ඔන්න දක්ෂ වුණොත්, වීරිය කළොත්, මහන්සි වුණොත් මේ සීමාවේ රඳවන්න ඔන්න දැන් අපට දෙතිස් කුණප වෙන්න පුළුවන්, ධාතු වශයෙන් වෙන්න පුළුවන්, එහෙම බලන්න පුළුවන්. අර බුදුරුවම වුණත් ආධ්‍යාත්මයෙන් සිතටම අරමුණු කරගෙන බාහිරේ අතහැරලා සිතටම අරමුණු කරගෙන ඒ බුදුරුව දෙස අර ආකාරයෙන්ම සිත මෙහෙවන්න පුළුවන්. උඩට පහළට, පහළට උඩට සිත මෙහෙවන්න පුළුවන්. දැන් බාහිරේ අතහැරිලා මේ ඇතුළත සිත නතර වෙලා තියෙනවා. අමාරුයි ටික. රැඳෙන්න කැමති නෑ. හැබැයි අමාරුවෙන් හරි ආධ්‍යාත්මික කයෙහි ආධ්‍යාත්මික නිමිත්තෙහි සිත රඳව ගන්න ඕන. මොකද මේ ටික ක්‍රමයෙන් මෙහාට ගේන්නේ නැතුව අර සති නිමිත්ත කියන තැන පවත්වන්න බෑ කාටවත්. එහෙම පවතින්න බෑ. මොකද දැන් අපි බාහිර ලෝකයේම අතහැරියා බාහිරයෙන්ම අරමුණක් අරගෙන එක තැනකට හිත තියලා බාහිරය අතහැරියා. දැන් බාහිරයත් අතහැරලා ආධ්‍යාත්මික අරමුණකට ගත්තා. දැන් බාහිර ලෝකයේම අතහැරියා. දැන් අපි නිමිත්තකට යනවා කියනකොට සතින් උපට පෙත්වා කියනකොට මෙන්න මේ ආධ්‍යාත්මික කයත් අතහැරලා යන්න ඕන ගමනක් ඒ. මේ ආධ්‍යාත්මික කයත් අතහරින්න ඕන. නිකේතසාරී කියලා කියනවා එතට. නිකේතසාරී. නිකේතනය කියලා කියන්නේ ගෙදර ගෙයි. ගෙයි වසන්න. ගෙයි හැසිරෙන්න. නිකේතසාර. දැන් අපේ හිත මේ ගෙය ඇසුරු කරගෙන තමයි පවතින්නේ. බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච මොහොතේ කළ උදානේ මොකද්ද? අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරක දිට්ඨෝසි ගෘහය තනන්න දැක්කා කියලානේ කිව්වේ. එතකොට මේ ගෘහය, මේ ගෘහයේ තමයි වාසය කරන්නේ. දැන් මේ ගෘහයට තියෙන දොර ජනෙල් තමයි ඇහැ, කන, නාසය, දිව, කය, මන. මේවා අරමුණු ගන්න තියෙන දොරටු. දැන් මේ ගේ ඇතුළේ ඉන්න කල්හි බාහිරයෙන් ලැබෙන අරමුණු ඉක්මනින් සන්නිවේදනය වෙනවා. මකුළුව මකුළු දැල බැඳලා දැලේ තැනක් ස්පර්ශ කරගෙන නිහඬව ඉන්නවා. නිදියනවා වෙන්න පුළුවන්. වෙන දෙයක් ගැන හිත හිත ඉන්නවා වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් හපහපා ඉන්නවා වෙන්න පුළුවන්. මොනවා කර කර හිටියත් ඉන්නේ දැල අල්ලගෙන. දැන් කොහේ හෝ පියාඹගෙන යන කුඩා කෘමියෙක් දැලේ පැටලුණු ගමන් දැල සෙලවෙනවා. සෙලවුණු ගමන් දැල ස්පර්ශ කරගෙන ගොදුරක් දැන් දැන් ලැබෙයි කියන බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් ඉන්න මකුළුව දැනගන්නවා ගොදුරක් ලැබිලා කියලා. කොහේද කොතනද කියලා දන්නේ නැහැ. දැන් ඔළුව උස්සලා කරකවලා බලලා ගොදුර තියෙන තැනට ගිහිල්ලා ගොදුරේ රස උරා බොනවා. ඒ වගේ මේ ගෙයි වාසය කරන්නාටත් බොහෝම ඉක්මනින් ශනිකව ඇහැට කනට නාසයට දිවට කයට යමක් ගැටුනොත් ඉක්මනින් සන්නිවේදන වෙන්න පුළුවන් සන්නිවේදන ජාලයක් හා බැඳිලා තියෙනවා. භවාංග භවාංග චලන කියලා කියනවා. මෙහෙට දැනෙනවා. දැනෙනකොටම අවදි වෙලා ద్వාරය ආවර්ජනය කරගෙන එළියට යන්න සූදානම් වෙනවා. එළියට යන්න සූදානමෙන්, එළිය බලන්න සූදානමෙන් තමයි නිතර ඉන්නේ. ඒ නිසා මෙන්න මේ ඇතුළත මේ හිත තියාගෙන සතිපට්ඨානය වගේ දෙයක් ලෝකයෙන් ඈතර වෙන විදිහට කටයුතු කරන්න අමාරුයි. මොකද ලෝකයේ ඉක්මනින් සංනිවේදනය කරනවා මේ ඇතුළත රැඳෙනකම්. එනිසා සති නිමිත්ත කියලා කියනකොට මෙන්න මේ පැත්තත් අතහැරගෙන, ඒ දැල අතහැරලා සංනිවේදන මාධ්‍යයෙන් වෙන් වෙලා අලුත්ම තැනකට හිත රැගෙන යාමක් කරන්නේ. අර බාහිර කම්පන ආයතනයන්ට ගැටෙන කම්පන නොදැනෙන තැනකටයි හිත ගෙනියන්නේ. එය එක්තරා විදිහක විස්කම්බන ක්ලේශ ප්‍රහාණයක් මෙන් සිත ධ්‍යානගත සමාධිගත බවකට පත් කරගත්තාක් මෙන් අවස්ථාවක් වෙනවා. අපි හරියට ඒ නිමිති හිත පිහිටුවා ගන්නට දක්ෂ වුණොත්. එතකොට ඒක තවදුරටත් අපි තේරුම් ගත යුතු වෙනවා මෙහෙම. දැන් මට මෙතන ඉඳගෙන අර දොරටුව දිහා බලන්න පුළුවන්. ඒ දොරටුව අරමුණු කරන්න පුළුවන්. ඒ දොර ළඟින් එහාට යන මෙහාට යන අය දිහා බලා ඉන්නත් පුළුවන්. හැබැයි මම දොරටුව අරමුණු කරලා තියෙන්නේ මෙතන ඉඳගෙන. මම මෙතන ඉඳගෙන එතන අරමුණු කරලා තියෙනවා. මෙතන ඉඳගෙන එතනින් එහාට මෙහාට යන අය ගැනලා තියෙනවා. දැන් මේ කියන්නේ සති නිමිත්තත් ආනාපාන සතියත් ගැන අපි කතා කරනකොට මෙතන ඉඳන් එතන අරමුණු කිරීමක් නෙමෙයි. ඒ කියන්නේ අර ඇතුළත ඉඳගෙන නාසිකාග්‍රේ අරමුණු කිරීමක් නෙවෙයි. මම මේ කියන්නේ මෙතන ඉඳගෙන අතන අරමුණු කරනවා වගේ. දැන් අර ඇතුළත ඉඳගෙන ගෙයි ඉඳගෙන නාසයේ අරමුණු කරන්න පුළුවන්. දෙතොල අරමුණු කරන්න පුළුවන්. ඒක හරියට ඇතුලේ ඉඳගෙන අතන දොරටුව අරමුණු කළා වගේ වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කියනකොට ඒක නෙමෙයි. ඇතුළතේ ඉඳගෙන මෙහි සිහි කළාට වෙන කම්පනයක් සංනිවේදනය වෙනකොට මෙහි නිමිත්ත අතහැරෙනවා. එනිසා අපට නිමිත්තේ පිහිටන්න බැරි. අපි ගෙයි ඉඳගෙනම නිමිත්ත අරමුණු කරන නිසා ගේ අතහැරලා දැන් එළියට යන්න ඕන. බුදුහාමුදුරුවෝ මේ සඳහා අපට ලබා දුන්නු උපමාවක් තියෙනවා. දොරටු පාලකයා, දොරටු පාලයා ගෙදර ඉඳගෙන දොරටුව දිහා බලාගෙන හිටියට හරියන්නේ නැහැ. දොරටු පාලකයා ගෙදර ඉඳගෙන දොරටුව දිහා බලාගෙන යන්නේ ඉන්නේ කවුද කියලා බලාගෙන හිටියා කිව්වට දොරටු පාලකයාගේ කෘත්‍ය වෙලා නැහැ. දැන් දොරටු පාලකයාට පුළුවන් ඈත ඉඳගෙන අන්වීක්ෂයකින් දුරවීක්ෂයකින් ගේට්ටුව දිහා බලාගෙන කවුද යන්නේ කවුද එන්නේ කියලා සටහන් කරගන්න. හැබැයි දොරටු පාලකයාගේ රාජකාරිය නෙමෙයිනේ. දොරටු පාලකයාට තියෙන්නේ දොරටුව දිහා බලාගෙන ඉන්න හරි එතනින් යන්නේ නැය හරි ගණින්න නෙමෙයි. දොරටු පාලකයා ඉන්න ඕන දොරටුවේ. ගේ ඉඳලා හරියන්නේ නැහැ, දොරටුවේ ඉන්න. එතකොට දොරටු පාලකයාට ඈතින් එන්නේ කවුද කියලා ඈත දිහා බලාගෙන ඉන්නවත් මෙතනින් ඇතුල් වෙලා ඇතුල් වෙන අය කොහේද යන්නේ කියලා බලන්නවත් අයිතියක් නැහැ. දොරටු පාලකයාට තියෙන අයිතිය තමයි, රාජකාරිය තමයි, දොරටුවෙන් ඇතුල් වෙන්න පිට වෙන්න එන්නේ කවුද, ඔවුන්ගේ වගතුග පරීක්ෂා කරලා සුදුසුනම් නිර්පද්‍රිතනම් විතරක් ඇතුළු කර ගැනීම, පරීක්ෂා කොට බලා පිටමන් කිරීම, යන්නේ කොහේටද එන්නේ කොහේට ඉඳලාද එහෙම වටපිට බැලීමක් දොරටු පාලකයාට නැහැ. එතකොට දැන් දොරටුව ළඟ ඉඳගෙන පරීක්ෂා කරන්න නම් දොරටු පාලකයා දොරටුව ළඟට යන්න ඕන. දැන් මෙතන ඉඳන් අරහි අරමුණු කළාට හරියන්නේ නැහැ. දොරටුව ළඟට යන්න ඕන. පළමු කාරණේ දොරටුව ළඟට යන්න ඕන. එකක්. ඊළඟට දොරටුව ළඟ ඉඳගෙන එන්නේ යන්නේ කවුද කියන ඈත මෑත බලන්නේ නැතුව දොරටුවෙන් ඇතුළු කරගන්නේ පිට කරගන්නේ පරීක්ෂා කරනවා. ඒක දෙවනු එක. පරිමුඛං සතිම් උපට්ඨපෙත්වා කියනකොට දොරටුව ළඟට ගියා කියන එක. සෝ සතුව අස්ස සති සතුව පස්ස සති කියනකොට ඒ දොරටුවේ ඉඳගෙන යන්නෝ එන්නෝ පරීක්ෂා කොට බැලීම. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති පජානාති. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. නුවණින් දැනගන්නවා. දැන් එතනින් දැනගන්න පුළුවන් වෙන්නේ එතන හිටියෝ. දැන් යන්නේ නැයි බලා ගන්න පුළුවන් දුරේක්ෂයකින් ඈත ඉඳගෙන. හැබැයි ඒක දොරටුපාලයාගේ කෘත්‍ය නෙවෙයි. ඉතින් අපිත් මෙහෙ ඉඳගෙන නාසිකාග්‍රය දෙතොල අරමුණු කරන්න පුළුවන්. හරියට දොරටුපාලකයා ගෙදර ඉඳගෙන දුරේක්ෂයකින් ගේට්ටුව දිහා බලාගෙන ඉන්නවා වත්. එයා ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ. එනිසා අපි හිත මේ නිමිත්තට ගේන්න ඕන. එතකොට අපි බාහිරේ විසිරිච්ච හිත බාහිර අරමුණකම තියලා බාහිරෙන් මුදවගත්තා. ඊළඟට ඒ බාහිර අරමුණත් අතහැරලා ආධ්‍යාත්මික අරමුණකට මාරු වුණා. ආධ්‍යාත්මික කය තුල සංවේදී වුණා. එතනත් තියෙන අනතුරු හඳුනගෙන දැන් අපි මේ කය යම් ප්‍රමාණයකට අතහැරීමක් කරනවා. බොහෝ අරමුණු සංනිවේදනය වෙන්න පුළුවන් තැන අතහැරලා එළියට එනවා. එක තැනකට එනවා. දැන් මෙන්න මේ තැන පිහිටන්නේ නැතුව පිහිටන්නට නොහැකි බවක අර කියන සතියක් ඇතුළත Nirodhe සාක්ෂාත් කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද එතන නොපිහිටින තාක් සතිපට්ඨානේ වැරදි කරනවා. මොකද යා තමන්ගේ කය අරමුණු කරන්නේත් මෙතන තියෙනවා මෙතන තියෙනවා කියන බවකින්. වේදනාව ආවත් වේදනාව එන තැනක් කයක් අරමුණු වෙලා මෙතනයි තියෙන්නේ මේ පැත්තෙන් වෙන්නේ කියලා. දිසාව අරමුණු වෙලා ලෝකේ අතහැරින බවක නැහැ. එතකොට ලෝකේ අතහැරෙන බවක නැහැ. එතකොට එනිසා ඒකාන්තයෙන් නිමිත්තෙහි සිත රැඳවීමේ උවමනාව තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඒවා තම තමන්ගේ වගකීම් වෙනවා. ඒවා තව කෙනෙකුට හදන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒක තම තමන් විසින් අමාරුවෙන් නමුත් හදාගත යුතු වෙනවා. ඒ සඳහාම උත්සාහ කළ යුතු වෙනවා. එයම කමඨහන බවට පත් කරගන්න පුළුවන්. සියලු කමඨහන් අතහැරලා ඒකම අරමුණු කරගෙන ඒකටම උත්සාහවත් වෙනවා. අර රහස් පරීක්ෂකේ අපරාධකාරයේ පස්සේ යමෙන් එමින් ඔහුගේ චර්යාවන් හැසිරීම් යන එන තැන් ඇසුරු කරන අය සියලු තැන් හඳුනා ගන්න අත් නොහැර පස්සෙම රැඳෙනවා වගේ මේ නිමිත්තම ඇසුරු කරගෙන නිමිත්තම අරමුණු කරගෙන හැම වෙලාවකම ඉන්න උත්සාහවත් වීම නිමිත්තේ පිහිටන්න උපකාර වේ. එතකොට ඒ ටික අත්‍යවශ්‍ය කරුණක්. මොකද ඒ ටික එහෙම නොවි එහෙම නොකොට මේ කය අතාරින්න බෑ. ලෝකෙන් මිදෙන්න බෑ. ඊළඟට අපි බලන්න ඕන කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජහ දෝමනස්සං ඉද වේකවේ බිකු. මේ ශාසනේ මහණ කයෙහි කයානුව බලනවා. ආතාපි සම්පජානෝ සතිමා කෙලස්තවන වීරිය නුවණ සම්පජානෝ සතිමා සිහියෙන් යුතු. කුමක් වෙන විදිහටද? විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. අවිද්‍යා දෝමනස්ස සංඛ්‍යාත ලෝකය විනෙය්‍ය දුරු වෙන අතහැරෙන නොහට ගන්න නූපදින විදිහේ. දැන් අපි කයෙහි කය අනුව බලන්න ඕන ඔන්න ඔය ප්‍රතිඵලයේ ලැබෙන විදිහට. ඔය ප්‍රතිඵලය ලැබෙන විදිහට, ඒ කියන්නේ සමුදය ප්‍රහාණය වීම වෙන විදිහට කයේ කය අනුව බලන්න පුළුවන් නම් ඒ මේ ශාසනය. කයේ කය අනුව බලනවා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ටික දුරු වෙන්නේ නැහැ. එහෙනම් ඒ මේ ශාසනය නෙමෙයි. ඒ ටික අවිද්‍යා දෝමනස්සේ දුරු වෙනවා තදංග වශයෙන් විස්කම්බන වශයෙන්. ඒත් මේ ශාසනේ නෙමෙයි. එහෙනම් අපිට ඕන සමුච්ඡේද ප්‍රහාණයක් දක්වා මේ සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද කියන එක. ඒ දක්වා අපි විමර්ශනශීලී වෙන්න ඕන. කෙලෙස් යන්තමට සංසිඳුණු පමණකි හිත නිවුණු පමණකින් සතුටු වෙලා දැන්නම් හරි කියලා, දැන් ධ්‍යානයක් පහළ වුණා ආලෝකයක් ඇති වුණා කියලා එයින් සතුටු වෙන්න බෑ. ඒ තදංග විස්කම්බන අවස්ථා. දැන් මට ඕන නිවන පස්වෙනි කොට ඇති පංචවිධ ආනිසංසයක් සාත්සාත් කරගත්ත හැකි ආකාරයෙන් සමුදේ ප්‍රහාණය වෙන්න ඕන. ඒක තදංගන විස්කම්බන සීමාවෙන් බෑ ඒ ටික ලබන්න. සමුච්ඡේද ප්‍රහාණයක්ම විය යුතුයි. සමුච්ඡේද ප්‍රහාණයක්ම විය යුතු වෙනවා. එහෙනම් ඒ විදිහට මේ බැලිය යුතු වෙනවා. දැන් අපි හඳුනා ගන්න ඕන තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන්නේ කොහොම බැලුවාමද, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ කොහොම බැලුවොත්. දැන් ලෝකේ ඇහැට රූප ලෝකයක් හම්බ වෙනවා, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, සිතට ද අරමුණු වෙනවා, ධම්ම ලෝකයක් අරමුණු වෙනවා. එතකොට ඇහැට පේන රූප තියෙනවා, කනට ඇහෙන ශබ්ද තියෙනවා, නාසයට දැනෙන ගන්ධ තියෙනවා, දිවට දැනෙන රස තියෙනවා, කයට දැනෙන පහස තියෙනවා කියන සීමාවක තමයි අපි ඉන්නේ. එතකොට අපට අපි ජීවත් වෙන වටපිටාවමේ අපට හැරලා බලන්න පුළුවන් රූප ලෝකෙ තියෙනවා, කන යොමා අහන්න පුළුවන් ශබ්ද ලෝකෙ තියෙනවා, නාසයෙන් විඳින්න පුළුවන් ගඳ සුවඳ ලෝකෙ තියෙනවා, දිවෙන් රස විඳින්න පුළුවන් රස ලෝකෙ තියෙනවා, කයෙන් විඳින්න පුළුවන් පහස ලෝකෙ තියෙනවා. එතකොට අපි සමහර රූපවලට කැමති සමහර රූපවලට අකමැති සමහර රූප කැමතිත් නේ අකමැතිත් නේ මෙදහා ශබ්ද ගන්ධ රස පහසක් එහෙමමයි කැමති දේද තියෙනවා අකමැති දේද තියෙනවා කැමැතිද අකමැතිද නැති මෙදහත් දේද තියෙනවා එතකොට දැන් අපට ඇහැට රූප පෙනෙයි නම් කනට නාසයට දිවට කයට අරමුණු ලැබෙයි නම් ඒ ලැබෙන තා කල් එක්ක අපි කැමති වෙන්න ඕන එක්ක අකමැති වෙන්න ඕන එක්ක මැදහත් වෙන්න ඕන දැන් කැමති වුණත් අකමැති වුණත් ඒ දෙකටම නොවැටුණත් හටගෙන තියෙන්නේ මොකද්ද? ක්ලේශය. කැමැත්ත ඇති තැන ලෝභය, අකමැත්ත ඇති තැන ద్వේෂය, මෙදහත් තැන මෝහය. ලෝභ ද්වේෂ මෝහයට තමයි ඉඩකඩ සකස් වෙන්නේ බාහිරයෙන් අරමුණු ලැබෙන හැම වෙලාවක. දැන් අපට පුළුවන් ඕනනම් ඒ බව දැනගෙන මේ බාහිරයෙන් මෙහෙම අරමුණු ලැබුණාම හිත කෙලසෙනවා අවිද්‍යා දෝමනස්සයට යනවා ඒ නිසා ඒ ලෝභ දේශ මෝහ නූපදින්න ඒ ලෝභ දේශ මෝහ යටපත් කරගෙන අලෝභ අදෝස අමෝහය මතු කරන්න පුළුවන්. අලෝභ අදෝස අමෝහය මතු කර ගන්න පුළුවන්. දැන් එතනදි වෙන්නේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ නැති වෙනවා නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ ජටපත් කර ගන්නවා. ලෝභයේ මැඩගෙන අලෝභයේද, ද්වේෂයේ මැඩගෙන අද්වේෂයේද, මෝහයේ මැඩගෙන අමෝහයේද උපදවා ගන්නවා. දැන් අකුසලයේ යටපත් කරලා කුසලතාවේ උපදවා ගත්තා. දැන් උපදවාගත් කුසලය තවදුරටත් වඩන්න පුළුවන්. වඩනවා කියන්නේ තවදුරටත් අකුසලයේ යටපත් කරමින් උපදවාගත් කුසලයේ බලවත් කරනවා. ඒ කුසලයේ කොච්චර දුර වඩන්න පුළුවන්ද? නේව සංඥා නා සංඥා සමාපත්තිය දක්වා ඒ කුසලයේ වඩලා මහා කල්ප 84 දහස්කට ලෝභ ද්වේෂ මෝහයේ මතු නොවෙනසේ යට කරන්න පුළුවන්. දැන් ඒ නැති කළා නෙමෙයි යට කළා. මහා කල්ප 84 දහසකට පස්සේ හරි ආපහු මතු වෙනවා. දැන් එතකොට ලෝකයේ තුල කරන්න පුළුවන් දේ තමයි ලෝභ ද්වේෂ මෝහය නැති කරන්න බෑ. ලෝභ ද්වේෂ මෝහය මැඩගෙන යට කරගෙන අලෝභ දෝස මෝහය මතු කරගෙන ඒක බලවත්ව වඩන්න පුළුවන්. අකුසල මූලයේ කලකට මතු නොවනසේ. හැබැයි දැන් අකුසල හේතු යටපත් කරලා අපි මතු කරේ කුසල හේතු. කුසල හේතුවටත් ලැබෙනවා කුසලය. කුසලයට විපාකය ජාති ජරා මරණ සුගතිය කියන තැනින් ඉහළ තැනක. එතකොට ලෝකයේ ඇතුළ ඊට වඩා දෙයක් කරන්න බෑ. අවිද්‍යා දෝමනස්සය නැති කරන්න පුළුවන් කාලයකට. අවිද්‍යා දෝමනස්සය නැති කරන්න පුළුවන් කාලයකට. දැන් අපි සුභ වශයෙන් දකින අරමුණක් එතන ලස්සන වුණාට තියෙන්නේ මෙන්න මෙහෙම මෙහෙම මේ කබ කඳුළු ගලනවා හොටු දියර පෙරෙනවා කෙලසෙම වමනේ වැගිරෙනවා මල මුත්‍ර පිට වෙනවා දහදිය ගලනවා මේ නව දොරකින් අසුචි වැගිරෙනවා එහෙම තැනක තියෙන්නේ මේ වගේ කෙස්ලොම් නියදත් කියලා අසුභ වශයෙන් බලමින් අර සුභ නිමිත්තේ උපන් රාග ద్వේෂ මෝහය රාගය යටපත් කරලා විරාගී බවක් ඇති කර ගන්න බලවා. දැන් ඒ නැති කළා නෙමෙයි. සුභ නිමිත්ත අසුභ නිමිත්තක් හැටියට පරිවර්තනය කළා, මෙනෙහි කළා. චේතනා බලයකින් ඒක යටපත් කරලා විරාගය උපදවා ගත්තා. සරාගී සිත සංසිඳෙව්වා, විරාගී කළා. හැබැයි නැවත අසුභ වශයෙන් දුටු අරමුණ සුභ වශයෙන් පෙවුණු ආයෙ සිත සරාගී වෙන එක නවත්තන්න බෑ. බලනකන් විරාගී, අනතාවකාලික විස්කම්බන, තදංග ප්‍රහාණය. එතකොට ඒ යටපත් කළ අකුසලයේ නැවත කලකට මතු නොවෙනසේ ඒක ධ්‍යාන සමාපatti දක්වා වැඩුවොත් විස්කම්බන වේ. දැන් මේ විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනස් සංකේනකොට ඔය කතා කරන්නේ ඔය සීමාව ගැන නෙමෙයි. ලෝභ දේශ මෝහ යටපත් කරලා අලෝභ දෝ සමෝහ මතු කරගෙන වඩන එක නෙමෙයි. ඒකත් මේ ශාසනය තුල උපකාර කරගන්න පුළුවන් ඊට එහාට යන දැක්මක් ඇතිව. එහෙනම් අපි සෙවිය යුත්තේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. එතකොට යටපත් කිරීමක් ගැන නෙමෙයි ඒ කියන්නේ. රාගය, ద్వේෂය, මෝහය දවලා, තවලා, ගෙවලා, ක්ෂේකොට දමනවා. නැවත හටගන්න නෙමෙයි. නැවත උපදින්න නෙමෙයි. මොකද අපි ඒක මෙතනින් එහෙම කතා කරන්න අයිතිය සතිපට්ඨානය කුමන ඵලයක් උදෙසාද? නිබ්බාන සත්‍ය කිරියයි. නිවන සාක්ෂාත් කිරීම උදෙසා. නිවන සාක්ෂාත් කිරීම කියන ඵලය ලබන්න බෑ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කළ. එහෙනම් සිද්ධාර්ථ බෝධිසත්වයෝ, ආලාර කාලාම උද්දකාරාම පුත්ත මේ ඔක්කොම එතනුනේ මිදෙන්න ඕන. එතනුනේ නිවන සාක්ෂාත් වෙන්න ඕන. ඒ කාටවත් එහෙම වුන්නේ නැහැ නේද? ඒ ප්‍රමාණයෙන් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං මේකේ තදංග ප්‍රමාණය ගන්න පුළුවන්, විස්කම්බන ප්‍රමාණයෙන් භාවිතා කරන්න පුළුවන්. හැබැයි සමුච්ඡේද ප්‍රහාණයක් දක්වා යන දැක්මක් ඇතුව ඊට උපකාර පිණිස. මොකද අපට එකපාරට සමුච්ඡේද ප්‍රහාණයක් කරන්න බෑ. අපිත් ඉස්සෙල්ලා තදංග ප්‍රහාණයෙන්, විස්කම්බන ප්‍රහාණයෙන් සමුච්ඡේද ප්‍රහාණයට එන්න ඕන. හැබැයි අපට දැක්ම තියෙන්න ඕන, දැනුම සම්පූර්ණ වෙලා තියෙන්න ඕන, සුතවාචකෝ සුතවත් බව තියෙන්න ඕන. මේ සියල්ල ඉක්මවා මෙන්න මේ තැනට ගියොත් විතරයි නිරෝධය සාත් වෙන්නේ, පංචවිධානිසංසය සාත් වෙන්නේ. එතකොට දැන් අපි සතර සතිපට්ඨානය වඩනවා කියනකොට මෙහෙම වඩාගෙන යනකොට සමුදය ප්‍රහාණය වෙලා ඔය කියන ආනිසංස ටික ලැබෙයි කියන විශ්වාසයක් මත යා යුතු ගමනක් නෙමෙයි. පැහැදිලිව කියනවා ඒක දැන දැන යා යුතු ගමන. ඒ කියන්නේ මෙහෙම බැලුවොත් මෙහෙම වෙනවා, මෙහෙම වුණොත් එහෙම වෙනවා, මේ විදියට කය දිහා බැලුවොත් මේ සමුදය ප්‍රහාණය වෙනවා, ඒ ටික ප්‍රහාණය වුණොත් නිරෝධය සාත් වෙනවා. ඒක දැන දැනමයි යන්න ඕන. ඒ ටික දැනගෙන පටන් ගන්නෙ තදංග කියන තැනින් වෙන්න පුළුවන්. ඉන්නේ විස්කම්බන තැන වෙන්න පුළුවන්. නමුත් එයාට තියෙනව නෑ අසම්පූර්ණයි. තාම හරි තැනට ගියේ නෑ. තව යමක් තියෙනවා කරන්න. කතකෙච්ච නෑ. කල යුතු තව බොහෝ දේ තියෙනවා කියලා ඔහු දන්නු මම්මුලා වෙන්න. එතකොට දැන් අපි බලන්න ඕන අපිට ලෝකේ හම්බ වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඉස්සලා අපට ලෝකේ හම්බ වෙලා තියෙන්නේ ඇහැට පේන රූපය. ඇහැට පේන රූපය අල්ලලා බලන්න පුළුවන්, ඉඹලා බලන්න පුළුවන්, දිවගාලා බලන්නත් පුළුවන්, සමහර දේත් එක්ක කතා කරන්නත් පුළුවන්, ඒ රූපය ගැන හිතන්නත් පුළුවන්, ඒ රූපයෙන් සැප දුක් විඳින්න පුළුවන්. දැන් බලන්න ඇහැට රූපයක් හම්බ වෙනකොටම හම්බ වෙලා තියෙන්නෙම අල්ලන්න පුළුවන්, ඉබල බලන්න, දිවගාලා බලන්න පුළුවන් කියන මට්ටමක. ඒ රූපයෙන් සැප හෝ දුක් විඳින්න පුළුවන් කියන බවකින් හම්බ වෙලා තියෙනවා. කනට ශබ්දයක් ඇහෙනකොටම එහෙන් බලන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන් සතෙක් කෙනෙක් දෙයක් හම්බ වෙලා. නාසයට දැනෙන්නේ ගන්ධයක්. ගන්ධය දැනෙන තැනම ගන්ධය හවල් දේ. ඒ දේ අල්ලන්න පුළුවන්, ඉඹල බලන්න පුළුවන්, දිවගාල බලන්න පුළුවන්, සැප දුක් එනවා කියලයි හම්බ වෙලා. රසයක් දැනෙන තැන රසය හවල් දේ. රසය හවල් දෙයින් ආවේ. දෙයක් හම්බ වෙනකොට අල්ලන්න පුළුවන්, දිවගාලා බලන්න පුළුවන්, ඉඹලා බලන්න පුළුවන්, සැප දුක් විඳින්න පුළුවන් කියන මට්ටමකින් හම්බ වෙලා. කයට දැනෙන්නේ පහසක්. හැබැයි අපට පහස දැනිලා තියෙන්නේ ඇහැ ඇරලා බලන්න පුළුවන් දෙයක් හැටියට. ඉඹලා බලන්න, දිවගාලා බලන්න පුළුවන් බවකින් තමයි දැනීම හම්බ වෙලා තියෙනවා. මොකද දැනුණු දෙයක් හම්බ වෙලා තියෙනවා. පෙනෙනකොට පෙනෙන දෙයක් හම්බ වෙලා තියෙනවා. ඇහෙනකොට ඇහෙන දෙයක් හම්බ වෙලා තියෙනවා. නාසයට දැනෙනකොට දැනෙන දෙයක් හම්බ වෙලා තියෙනවා. දිවට රසය දැනෙනකොට දැනුණු දෙයක් හම්බ වෙලා තියෙනවා. දැන් අපිට ඇහින් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඇසුරු කරන්න පුළුවන්. සැප දුක් විඳින්න පුළුවන් යමක් දෙයක් කෙනෙක් ලෝකෙන් හම්බ වෙලා. එහෙම හම්බ වෙන තැන පුළුවන්ද අවිද්‍යා දෝමනස්යෙන් දුවෙමින් එන්න? කවදාවත් නෑ. එහෙනම් දැන් අපිට ඇහැට පේනකොට පේන දේ අල්ලන්න පුළුවන්, ඉඹලා දිවගාලා බලන්න පුළුවන්, සැප දුක් විඳින්න පුළුවන් කියන එක ඇත්තක්ද? කනට නාසයට දිවට කයට අරමුණු වෙන තැන අනෙකුත් අනෙකුත් ආයතනයන්ගෙන් ස්පර්ශ කළ හැකි ඉන් සැප දුක් විඳිය හැකි කියන අදහස ඇත්තක්ද කියලා විමසා බැලිය යුතු වෙනවා. අපි කයෙහි කය අනුව බලනවා කියනකොට අපි තේරුම් ගන්න ඕන යථාර්ථය හා එහෙම නැත්නම් අත්දැකීම හා සංකල්පය කියන අවස්ථා දෙකක් යෙදෙනවා. අපි කෙලෙසිලා තියෙන්නේ අත්දැකීම මත නෙමෙයි. අත්දැකීම ඉක්මවා ගිය සංකල්පය තුළ කයෙහි කය අනුව බලනවා කියනකොට සංකල්පයට ඉඩ නොතබා අත්දැකීමෙහි නතර වුණු අපට ඇලෙන්න ගැටෙන්න තැන හමු නොවේවි. ඇසෙහි ඇස අනුව, කනෙහි කන අනුව, නාසෙහි නාසය අනුව, දිවෙහි දිව අනුව, කයෙහි කය අනුව ඊට සීමා වන ආකාරයෙන් සැබෑව විමසුවොත්, අත්දැකීම කුමක්දැයි විමසුවොත් එයම අපට කායානුපස්සනාව වේ. ලෝකයා තැහැරෙන කොහොමද දැන් අපි එක බලන්නේ? මේ අය බොහෝ මනදහම් අහන අය, ධර්මයත් එක්කම වාසය කරන අය, එනිසා බොහෝ දේ දන්නව ඇති. කොහොමද එහෙම වෙන්නේ? අපි උදාහරණයක් ගෙන බැලුවොත්, අපි මේ පැත්ත බැලුවොත් අපට පේන බිත්තියක් තියෙනවා. තියෙන බිත්තිය ළඟට ඇවිදගෙන යන්න පුළුවන්. ගිහිල්ලා ඒ බිත්තිය අල්ලලා බලන්නත් පුළුවන්. ඒ බිත්තිය හිඹලා බලන්නත් පුළුවන්. ඒ බිත්තිය දිවගාල බලන්නත් පුළුවන්. ඒ බිත්තිය ලස්සනව ලස්සන ඈතින් ඉඳන් හිත හිතා ඉන්නත් පුළුවන්. දැන් අපට බිත්තියක් හම්බ වෙනවා අඩුතරමින් ආයතන පහකින්වත් පරිහරණය කරන්න පුළුවන් බවකින්. ඉර හම්බ වෙනවා, හඳ තරු හම්බ වෙනවා, ඇල දොල ගංගා හම්බ වෙනවා, ගහ කොළ වැල මල් හම්බ වෙනවා, යාන වාහන ගේ දොර වතු පිටි ස්ත්‍රී පුරුෂ ආදී නොඑක අය හම්බ වෙනවා කියන තැනත් ඔය වගේමයි. එතකොට හම්බ වෙලා තියෙන්නේ පේනවා, ළඟට ගිහිල්ලා අල්ලලා බලන්නත් පුළුවන්, ඉඹල බලන්නත් පුළුවන්, දිවගාල බලන්නත් පුළුවන්, හිතන්න පුළුවන් කියන බව. දැන් අපට බිත්තියක් හම්බ වෙනවා. එතකොට ආයතන ගණනකින් පරිහරණය කරන්න. දැන් අපි බලන්න ඕන මේක සංකල්පයේද අත්දැකීමද කියලා. දැන් අපි හොඳින් එහේ ඇරලා බැලුවොත් අත්දැකීම ඇත්තටම අපට පේන්නේ මොකක්ද කියලා මේ සම්මතයේ තුලම අපට යම් අදහසක් ඇති කර ගන්න පුළුවන්. මොකද්ද පේන්නේ? ගල් ගඩොල් වැලි සිමෙන්ති යකඩ ගන්ධ රස ඕජා මේ හතෙන් එකක් අපේනවාද? එහෙනම් පේන්නේ වර්ණ. දැන් අත්දැකීම කොයි එකද? බිත්තියක් පේන එකද? වර්ණ සටහනක් පේන එකද? එතකොට අපි අත්දැකීමද ඉඳලා තියෙන්නේ සංකල්පයේද ඉඳලා තියෙන්නේ? දැන් වර්ණේ නම් හැට පේන ඇත්ත අත්දැකීම ඒක අල්ලන්න පුළුවන්ද? අතට කුමක් දැනේද? අතට මොකද්ද දැනෙන්නේ? තද ගතිය, මෘදු ගතිය, සීතල, උණුසුම යමක් දැනෙන. එතකොට අතට දැනුනේ හැට පේන දේ නෙවෙයි. නාසය ලංකලොත් ගඳ සුවඳක් නොදැනෙයිද? ඒ දැනෙන්නේ බිත්තියේ සුවඳද? ගන්ධය නේ. එතකොට ඒ ගන්ධය ඇහැට පේනවද? අල්ලල බලන්න පුළුවන්ද? අතට දැනුණු දේ ඇහැට පේනවද? නාසයට දැනෙයිද? දිව ගෑවොත් රසයක් දැනෙයි. රසය ඇහැට පේන එකක් නෙමෙයි. පේන වර්ණයේ රසයක් නෙමෙයි දැනුනේ. රසය නාසයෙන් සිප ගන්නත් බෑ. නාසයට දැනුණු ගන්ධය දිවට දැනෙන්නෙත් නෑ. රසය අල්ලල බලන්නත් බෑ. එතකොට දැන් ඇහැට පේන විෂය සීමාව ඊටම සීමා වෙනවා. ඉන් එහාට වෙන කිසි ආයතනයකට ගෝචර නැහැ. කනටමයි ශබ්දය. ශබ්දය වෙන කිසිදු ආයතනයකට විෂය වෙන්නේ නැහැ. ගන්ධය නාසයටම විතරයි වෙන කිසිදු ආයතනයකට හසු වෙන්නේ නැහැ. රසය දිවටම විතරයි වෙන කිසිදු ආයතනයකින් රසය විඳින්න බැහැ. පහස කයටම විතරයි වෙන කිසිදු ආයතනයකින් පහස විඳින්න බෑ. එතකොට දැන් ඇහැට හම්බ වෙලා තියෙන එකක්, කනට වෙන එකක්, නාසයට වෙනත් දෙයක්, දිවට තවත් දෙයක්, කයට තවත් දෙයක්. දැන් අපි බිත්තිය කියලා පනවන්නේ ඇහැට පේන වර්ණ කොටස නම් ඒ බිත්තිය ඇහැටම විතරක් සීමා වෙන එක. කනට, නාසයට, දිවට, කයට, මනසට අරමුණු වෙන්න බෑ. කනට ගැටුණු ශබ්දේ නම් බිත්තිය, ඒ බිත්තිය කනටම විතරයි. අනිත් ආයතන පහට ලැබෙන්නේ නෑ. නාසයට දැනුණු ගන්ධය නම් බිත්තියයි පනවන්නේ. ඒ බිත්තියද නාසයටම මිස වෙන කිසිදු ආයතනයකට හසු වෙන්න බෑ. දිවට දැනුණු රසය බිත්තියයි පනවයි නම් ඒ බිත්තිය දිවටමයි දැනෙන්නේ, වෙන ආයතනයකට දැනෙන්න බෑ. කයට දැනුණු තද ගතිය, මෘදු ගතිය, සීතල, උණුසුම කයටමයි දැනෙන්නේ, වෙන ආයතනයකට ඒ ටික දැනෙන්නේ නෑ. සිතට ධම්ම සිතුවිලි විතරමයි ඔය බාහිරය ඒ සිතට මිසේ වෙන්නෙම නැහැ. එහෙනම් දැන් ඇසට අනුව, කනට අනුව, නාසයට අනුව, දිවට අනුව, කයට අනුව බැලුවොත් අපට හම්බ වෙන දේ නෙමෙයි අපි පළමුව කතා කළේ. බිත්තිය. දැන් අපි ඉස්සෙල්ලා බිත්තියක් පේනවා. බිත්තිය ළඟට යන්න පුළුවන්, අල්ලලා බලන්න පුළුවන්, ඉඹලා දිව ගාලා බලන්න පුළුවන්, බිත්තිය ගැන හිතන්නත් පුළුවන්. දැන් අපිට බිත්තිය යනු කුමක්දයි යන ප්‍රශ්නය එතනත යන අන්ත දෙකට නොඇටි විසඳගෙන අත්දැකීම කියන සීමාව තුළ රැඳෙන්න පුළුවන් වුණොත් බාහිරෙන් ලෝකයක් හම්බ වෙලා ඇද්ද? බාහිරයෙන් එහෙන් කලෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇසුරු කරන්න පුළුවන් සැප දුක් විඳින්න පුළුවන් ලෝකයක් හම්බ වෙයිද නැහැ කියන වචනේ නෙමෙයි හොඳට අපි හිතලා බලන්න ඕන හොයලා බලන්න ඕන එක සමුච්ඡේද ප්‍රහාණයක් දක්වාම එහෙම හමු නොවන විදිහට බලන්න පුළුවන්ද කියන එක අපට කයෙහි කයානුව කොච්චර බලවත් කය පිරිසිඳ දකින්න පුළුවන් නාම පැත්ත සපුරා පිරිසිඳ දැකීමක් වෙන්නේ නැහැ. එනිසා කය පිරිසිඳ දැකලා නිවන පරිපූර්ණාකාරයෙන් සාත් කරන්න බෑ. කය පිරිසිඳ දැකපු කෙනෙකුට අනාගාමී බව මේ කාම ලෝකයේ ඉක්මවා එහැ කන නාසය දිවකය රූප ශබ්ද ගන්ධ රස පහස කියන දස ආයතනයකින් මිදිලා කාම ලෝකයෙන් නිදහස් වෙලා නැවත නොයෙන්න අනාගාමීව පංච සුද්ධාවාස බඹලව අන්තරා පරිනිබ්බාය උපහච්ච පරිනිබ්බාය සසංකාර පරිනිබ්බාය අසංකාර පරිනිබ්බාය උද්දන්සෝත අකනිටකාමී කියන මේ පංච ආකාරයෙන් යම් ආකාරයකින් එහි නිවෙන්නට රහත් වෙන්නට පුළුවන්කම ඇති. එතකොට අපි කයෙහි කයානුව බලනවා කියනකොට බාහිරයෙන් බිත්තියක් හම්බ වෙලා අනේ බිත්තිය කැඩෙන බිඳෙන වෙනස් වෙන දිරන මහ පොළොවට සමතලා වෙලා ගිහිල්ලා පස් බවට පත් වෙන මේ ආදී වශයෙන් අනිත්‍ය බව දුක් බව අනාත්ම බව බිත්තියක බලලා විරාගී වෙන්න පුළුවන්. ලස්සනට පේන බිත්තියව ලස්සන බවට දිරන කැඩෙන බිඳෙන වෙනස් වෙන බවට මම මගේ කියලා නොගත යුත්තක් හැටියට බැලුවෝ ලෝභ දේශ මෝහ යටපත් කරගෙන අලෝභ දෝ සමෝහය මතු කරගන්න පුළුවන්. හැබැයි ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව බැලුවේ අසුභ බව බැලුවේ බිත්තියක ලෝකයක. දැන් අපි බිත්තිය කියන්නේ මොකද්ද කියලායි හොයලා බැලුවේ. බිත්තියට සාපේක්ෂකව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බලන්නත් පුළුවන් නිත්‍ය සුඛාත්ම සුභ වශයෙන් බලන්නත් පුළුවන්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ බවත් නිත්‍ය සුඛාත්ම සුභ බවත් දෙකම බිත්තියට සාපේක්ෂයි. එතකොට අපි විනේය ලෝකේ අවිජ්ජා දෝමනස නිවන සාක්ෂාත් කිරීම දක්වා කියනකොට බිත්තියක අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව බලනවා නෙමෙයි. බිත්තියකට සාපේක්ෂක වෙනවා නෙමෙයි. බිත්තිය යනු කුමක්ද? ඒක කොහොමද හටගත්තේ? ඒක කොහොමද නිරුද්ධ වෙන්නේ? අන්න ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් නිරෝධ කරන මඟ. දැන් අපිට හොයා ගන්න පුළුවන් වුණොත් බිත්තිය හටගන්නේ කොහොමද කියලා. බිත්තිය කොහොමද හටගන්නේ? ගල් ගඩොල් වැලි සිමෙන්ති යකඩ හොයාගෙන වතුර හොයාගෙන බාසුන්නේ කෙනෙක් හොයාගෙන එහෙමද හදා ගන්න ඕන? අපට බිත්ති හම්බ වෙන්නේ එහෙම තමයි. දැන් බිත්ති හටගන්නේ කොහොමද එහෙනම්? ඔන්න බිත්ති හටගන්න විදිහත් බිත්ති නිරුද්ධ වෙන විදිහත් බලාගත්තොත් බිත්තිය හට ගන්නවා කියනකොට බිත්තිය හට ගන්න හේතුවක් දුකන් දුක්ඛ සමුදයත් හම්බ වෙලා ඇති. බිත්තිය නිරුද්ධ වෙන විදිහ ගත්තොත් නිරෝධයත් නිරෝධ කරන මගත් ඇති. මේ ඇති වෙන විදිය හා නැති වෙන විදිය, උදේ හා වේය, හට ගැනීම හා නිරුද්ධ වෙන ආකාරය. එතකොට අපට පුළුවන් වෙනවා සම්මා දිට්ඨියට, චතුරාර්ය සත්‍යයට ඒ අවබෝධය තුළ එන්න. දැන් ඇත්තටම අපිට ප්‍රශ්නයක් ආවා, ඇහැට පේන වර්ණේද විත්තිය, කනට ඇහෙන ශබ්දයේද විත්තිය, නාසයට දැනෙන්නේ ගන්ධය ඒද විත්තිය, දිවට දැනෙන්නේ රසය ඒද විත්තිය, කයට දැනෙන්නේ තදගතිය ඒද විත්තිය, මනසට දැනෙන්නේ සිතුවිලි ඒකද විත්තිය කියලා. දැන් විත්තියක් ඇත කිව්වොත් ඒකාන්තයක් වෙනවා, නැත කිව්වොත් තවද අන්තයක්. දැන් මේ අන්ත දෙකට නොඇටි විත්තියේ හට ගැනීමත් විත්තියක නිරෝධයක් බලන්න පුළුවන් නම් මොන සක්කාය දෘෂ්ටියක්, සක්කාය දෘෂ්ටි නිරෝධයක් කියන කාරණාවමයි එතනින් හෙලිපිහෙලි වෙන්න ඕන. එහෙනම් දැන් අද්දකීම ඇහැට කනට නාසයට දිවට කයට මේ සීමාවේ නම් විත්‍ය කියලා කියන්නේ මොකද්ද, කොහෙන්ද ආවේ? දැන් ඔන්න ඔක හොයන එක තමයි කායන පස්ස. කොහෙන්ද ආවේ, කොහොමද හටගත්තේ? ස්කන්ධ ටික වෙන් කරලා විත්‍ය වෙන් කරගත්තාම ඒ ටිකෙන් ඉබේම අපි ලෝකේ අතහැරලා ස්කන්ධ ලෝකය ඉපද නිරුද්ධ වෙන අනිත්‍ය දුක්ඛනාත්මය බලන තැන නිවැරදිව හමු වෙයි ලෝකයෙන් නිදහස් වෙලා. දැන් එහෙම වෙන විදිහට පුළුවන්ද බලන්න? ලෝකේ අතහැරෙන විදිහට, බිත්තිය අයින් වෙන විදිහට, ඈ සම්මාදිට්ඨියෙන් සතර මහා ධාතුයි උපාදාය රූපයි හොදෙන් අපේ මේ විත්‍ය ඇති වුණ හැටි සම්මාදිට්ඨියෙන් විමර්ශනය කරනවාද, රූපය ඇති වෙච්ච හැටි බලලා සම්මාදිට්ඨිය උපදව ගන්නවාද? ඉස්සෙල්ලා අපට රූපේ විමසලා සම්මාදිට්ඨිය උපදව ගන්න. උපදවාගත් සම්මාදිට්ඨියෙන් තවදුරටත් රූපය තව පිරිසිදු කරගන්න පුළුවන්. ඇත්ත ඉස්සෙල්ලා අපි රූපය සම්මාදිට්ඨිය උපදින විදිහට වැඩිය යුතු වෙනවා. එතකොට දැන් එහෙනම් අපට ඇහැට හම්බ වුනේ වර්ණ නම්, කනට ශබ්ද නම්, නාසයට ගන්ධ නම්, දිවට රස නම්, කයට පහස නම්. දැන් ඒ පැත්තෙන් හම්බ වෙලා තියෙන්නේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් කියන සීමාවනේ. ආවම වශයෙන් ගත්තොත් සතර මහා ධාතුවත් උපාදාය රූපත් කියන ටික හැර ඒ ඒ ආයතන වලට වෙන දෙයක් හම්බ වෙලා තියෙනවද? ගස් ගල්, ඉර හඳ, ඇල දොල, ගංගා, බිත්ති මේවා හම්බ වෙලා තියෙනවද? ඒවා කිසිවක් හම්බ වෙලා නැහැ. හම්බ වෙලා තියෙන්නේ සතර මහා ධාතුවත් උපාදාය රූප. එතකොට බාහිරයේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් ඇත්තේ නම් දැන් බාහිරයෙන් කොහොමද අපේ බිත්තියක් හම්බුනේ? මිත්‍යය සතර මහා ධාතුද? ඕ දැන් අපි සම්මතයක් කියන්න පුළුවන්. දැන් ඔය පැනවීම එන හැටියක් අපි දැනගන්න ඕනනේ. මෙන්න මේ විදිහටයි මේ අදහස උපන්නේ, මේ පඤ්ඤප්තිය උපන්නේ, මේ නම උපන්නේ මෙන්න මේ විදිහටයි. මේ බාහිරේ විද්‍යාවක් ඇති බවට හම්බ වුනේ මෙන්න මෙහෙමයි කියන ක්‍රමයක් ඕනනේ. අපි පාඩම් කරගෙන ඒ ගැන කතා කළාට කිව්වට ප්‍රමාණ නැහැනේ. ඔය පස් විනිදිය සුලං කියන වචනය අධර්ම වචනය. පටවියාපෝ තේජෝ වායෝ කියනකොට ඔය වචන හතරෙන් හඳුන්වන්න බෑ. පස් කියලා කියනකොට, දිය කියලා කියනකොට, ගිනි කියලා කියනකොට, එතකොට අපි ද්‍රව්‍යාත්මක වශයෙන් යම් විශේෂ සීමාවකට ගත්ත කොට දෙයක්. අපෙන් ධාතු ගති ධාතු කියලා කියනකොට ඒ ද්‍රව්‍ය සීමාව ඉක්මවාගේ මූල ස්වභාවය. ඉතින් අද දවසේ කරන වැරදි විවාහාරයක් වෙන බොහෝ දෙනා අතරේ සතර මහා ධාතු හැඳින්වීම සඳහා මේ බඳු වචන භාවිතාව ඒක සුදුසු නෑ. පස් කියනකොට පස් කියලා අපි විවාහර කරන තැන පටවියාපෝ තේජෝ වායෝ හතරම යෙදিলা. හැබැයි අපි පටවියාපෝ තේජෝ වායෝ කියනකොට මේ වෙන් වෙච්ච ස්වභාවයෙන් කතා කරන්නේ. මොකද වන්න ගන්ධ රස ඕජා මේ අට තමයි එකතු වෙන්නේ අවිනිර්භෝග. මේ අට එකතු වුණාම රූප කලාපයක්. රූප කලාප බොහෝ ප්‍රමාණයක් එකතු වුණාම තමයි අපට අන්වීක්ෂයකට හෝ විෂය වෙන යමක් හම්බ වුණොත්. එතකොට රූප කලාපයක් සකස් වෙන්න අඩු තරමින් මේ සුද්ධාෂ්ටක පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා මේ අට එකතු වෙන්න ඕන. මේ අට එකට එකතු වෙලාමයි තියෙන්නේ, වෙන් වෙලා නැහැ. ඒ නිසා අවිනිර්භෝග කියලා කියන වෙන් කර නොහැකිසේ පවතිනවා. එතකොට බාහිරේ ඇත්නම් ඇත්තේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. සතර මහා ධාතුවත් ධාතුව නිසා උපන් උපාදාය රූපයෝත් පමණමයි. එහෙනම් ඇහැට ගැටෙන්න ඕන, කනට, නාසයට, දිවට, කයට ගැටෙන්න ඕන මොනවද? ධාතුවක් උපාදායයි. ඊට වැඩි දෙයක් බාහිරේ නැහෙනේ ගැටෙන්නේ. එහෙනම් එහෙම ගැටෙන තැනක සත්වයෙක්, පුද්ගලයෙක්, කෙනෙක්, බිත්තියක්, ඉරක්, හඳක්, තරු, ගහ, වැල්, මල්, ඇල, දොලක්, ගඟක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් කියලා අපි කොහොමද මේ දැනගන්නේ? ඒකයි අපි निराකරණය කරගන්න ඕන. කය අනුපස්සනාවෙන් අපට කය අතහැර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත්
Thank you. විශ්වය පවතින මේ මතය. එතකොට ඒවා එකතු වීම තුළ තමයි නිර්මාණයක් ඇති වෙන්නේ. නමුත් ඒ නිර්මාණයේ දේශනයේ තුළම මෙම් වෙනවා. ආබන්ධන නිබන්ධන ක්‍රියාවලිය තමයි ලෝකෙ මුලින්ම. ඉතින් අපි මේ පළමු කොටසරියක් දැක්කදී දෙවෙනි වර්තේන බලන්න බෑ.
දැන් අපට ධාතුවේ එක්වීම හෝ වෙන්වීම කියන කාරණාව මොන ආයතනෙන් දකින්නේ? කොයි ආයතනයටද විෂය වෙන්නේ? දැන් ඇහැට පේන විෂය අපි දැන් දන්නවනේ. ඒ ඇරෙන්න සතර මහා ධාතුව ඇහැට විෂය වෙලා නැන්නේ. කනට ධාතුව ගැටෙන නිසා ආපු ශබ්දයක් ආව මිසක් ධාතුව උපාදාය රූපේවත් ආවේ නැන්නේ. එතකොට ශබ්ද රූපය කනට, දිවට, නාසයට උපාදාය වූ ගන්ධ රූපේ ඇර ධාතුව හම්බ වුණේ නැන්නේ. දිවට රස රූපය ඒකත් උපාදායනේ, ධාතුව හම්බ වුණේ නැහැ. කයට ධාතුවෙනුත් හම්බ වුණේ තදගතිය, මෘදුගතිය, පඨවි ධාතුවත්, සීතල උණුසුම, තේජෝ ධාතුවත් පිළිබඳව යම් අත්දැකීමක් විතරමයි. ආපෝ වායෝ ධාතුව පිළිබඳව කිසිදු අත්දැකීමක් ආවේ නැහැ. මනසට ධම්ම ඔය එකක්වත් හම්බ වුණේ නැන්නේ, වේදනා සංඥානේ. දැන් අපි ඔය කියන භෞතික ලෝකය විශ්ලේෂණය කරන්න පුළුවන් ආයතනේ කොයි එකද? කොයි එකෙන්ද කරන්න පුළුවන් කියලා බැලුවොත් ඇහෙන් බෑ, කනෙන් බෑ, නාසයෙන් බෑ, දිවෙන් බෑ, මනසින් බෑ. කයටත් බොහොම ස්වල්ප අත්දැකීමක් විතරයි තියෙන. ඒක කයට නෙමෙයි අත්දැකීම, කාය විඥාණයටයි ඒ අත්දැකීම එන්නේ. එතකොට අපට තදයි කියලා හෝ මෘදුයි කියලා හෝ දැනගැනීමක් ඇති වුණා නම් ඒක කයට ආපු දැනුමක් නෙමෙයි. ඒක සිතින්ම දැනගත් එකක් නේද? දැන් නිර්වින්දනය කළ වෙලාවක ওই දැනීම මුකුත් නැහැනේ. සවිඥානික නොවුනොත් කිසිවක් දැනෙන්නේ නැහැ. එතකොට වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. පස්සපච්චය වේදනා, පස්සපච්චය සංඥා, සංඥාවත් ස්පර්ශයෙන් අතර, පස්සපච්චය සංචේතන. විඳින හඳුනන සිතන බව ඔක්කෝම ස්පර්ශ ප්‍රත්‍ය, ස්පර්ශයෙන් හටගන්නේ. එතකොට ස්පර්ශයෙන් හටගන්නවා කියනකොට අපට බාහිරය ඒ මොහොතේ විශ්ේ කරගන්න බෑ. ඒ කියන්නේ අපිට ඒක බිඳෙනවා, කැඩෙනවා කියන්න හෝ අපට විශ්ේ වෙන සීමාවක් නෙමෙයි. ඒ කියන්නේ අපි මෙහෙම ගමු. දැන් අපි රසයි නිරසයි කියන තේක, ගුණයි අගුණයි කියලා කියන්නේ තේකනේ. දැන් තේක සීනි නෙවෙයිනේ, තේකොළ නෙමෙයිනේ, උණු වතුරත් නෙමෙයි. සීනි තේකොළ උණු වතුර නැතුව තේ හම්බ වෙනවද? නැහැ. එහෙනම් කොහොමද තේ හම්බ වුනේ? එකතු වුණා කියන තැන මොකද්ද වෙලා තියෙන්නේ? සීනි සීනි වල ස්වභාවය අතහැරිලා නැද්ද? තේකොළ තේකොළ වල ස්වභාවය අතහැරලා නැද්ද? ඒ දෙක වතුරේ දිය වෙනකොට උණු වතුරේ ස්වභාවය අතහැරිලා. එහෙනම් දැන් අපිට තේක කියනකොටද සීනි තේකොළ වුණු වතුර දැන් එතනින් ගන්න පුළුවන්ද? එහෙනම් සීනිතේ කළ උණු වතුරේම අනිතාවයකටපත් වෙනවා. දැන් වෙනස් ආකාරයකටපත් වෙනවා. ඒ වෙනස් ස්වභාවයකටපත් වෙච්ච තැන දැන් සීනිතේ කළ උණු වතුර කියන විවාහරේ යොදන්න බෑද? දැන් අපට රස එන්නේ, නිරස බව එන්නේ, ගුණාගුණ ගැන හිතන්නේ තේකක් ගැන. ස්පර්ශයෙන් අනතුරුයි ඒ ගැන කතා කරන්න වෙන්නේ. සීනිතේ කළ උණු වතුර වෙන්වෙන්ම පැවතුනා නම් ඔය රස විඳින්න බෑ. ඔය ගුණය ගැන කතා කරන්න බෑ. එහෙනම් අපිට බාහිරයේ පිළිබඳව හිතන්න, විඳින්න යම් අත්දැකීමක් ලැබෙනකොට බාහිරයේ හම්බ වෙලා නැහැ. මේ පැවති ආකාරයෙන් හම්බ වෙලා නැහැ. එතකොට අපි එහෙ තියෙන්නේ මෙහෙම එකක් කියලා කියන්නත් පුළුවන් වෙන්නේ චින්තනයේක. ඒක සිතින්ම හදාගත්ත නිර්මාණයක් මිස සැබෑ කියමනක් වෙන්න බෑ. ගෝචර සීමාවක් නෙමෙයි ඒක. ඒක බුද්ධ විෂයට සීමා වුණොත් මිසක් වෙන කෙනෙකුට සීමා කරගන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට හැබැයි අපිට රූපය, ඇහැ, රූපය, චක්කු විඥාණය නිරුද්ධ වෙන බව දකින්න ක්‍රමයකුත් තියෙනවා. එහෙ නොගියට, එහෙ නොබැලුවට බලන්න ක්‍රමයකුත් තියෙනවා. දැන් අපි අපේ ගෙදරක තියෙන බෙල් එක පිළිබඳව අපි මේ පරිපථය ගැන දන්න නිසා අපි දන්නවා බෙල් එකට කවුරු හරි ස්විච් එකට කවුරු හරි අත තිබ්බොත් මෙහි බෙල් එක වදිනවා. දැන් අපි මෙහි බෙල් එක වදින බවින් අපි දන්නවා අරෙහි ස්පර්ශ වෙලා කියලා. මෙහි නවතිනකොට අපි දන්නවා එහෙන් අත ගත්තා. දැන් අපිට එළියට යන්න ඕන දෙහි ස්පර්ශ වීම නොවීම බලන්න. මේ ඇතුළත හටගන්න ශබ්දයෙන් අපි තේරුම් ගන්නවා. ඒ වගේ අපටත් මේ වේදනා සංඥා සංකාර හිතට විෂය වෙන මේ සීමාවෙන් තමයි අපට බාහිරයේ පිළිබඳව යම් දැනුමක් ලබනවා නම් ලබන්න තියෙන්නේ. මොකද මේ ටික හටගත්ත විදිහ, නිරුද්ධ වෙන විදිහ අනුව අපට තීරණය කරන්න පුළුවන් මොනතරම් වේගයකින් රූපය, ඇහැ රූපය බිඳෙනවද කියලා, විඥාණය බිඳෙනවද කියලා. හැබැයි ඒක නුවණින් බලනවා මිසක් එහෙම මේ ආයතන හය ඇසුරු කරගෙන කාටවත් බලන්න පුළුවන් කමක් එහෙම බලන්න බෑ. ඒකයි පජානාති, නුවණින්ම දැකිය යුතුයි කියලා කිව්වේ. එතකොට දැන් අපි ඇහැට ගැටෙනවා චිත්‍රයක්. ඇහැට ගැටෙන්නේ චිත්‍රයක්. ඇහැට චිත්‍රයක් ගැටිලා චක්කු විඥානය, චක්කු සම්පස්සයෙන් වේදනා සංඥා චේතනා මනසිකාර මේ නාම රූප දෙකේ එකතුවෙන් අපට උත්තරයක් එනවා මිනිස්සේ. මිනිස්සේ කියන අදහසක් දැනගැනීම මාත්‍රයක් එළිය පිළිබඳව නෙමෙයි, ආධ්‍යාත්මික පැත්තෙන් එන මේ නාම රූප දෙක පත්‍ය කරගෙන. එතකොට මිනිස්සේ කියන අදහස ආවට නාම පැත්තේවත් රූප පැත්තේවත් මනුෂ්‍යෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිරයෙන් සතර මහා ධාතු උපාදාය රූප, එතකොට ඇහැට නම් උපාදාය රූපයක්, ආධ්‍යාත්මික පැත්තෙන් එහෙ. එතකොට මේ දෙපැත්තෙම සත්වයෝනේ පුද්ගලයෝනේ ඊළඟට හටගත්තේ ස්පර්ශයෙන් වේදනා සංඥා චේතනා මනසකාර ඒව සත්වයෝ පුද්ගලයෝ නෙමෙයි. එතකොට සත්ව පුද්ගල නොවන අනාත්ම වූ නාම රූප දෙක ප්‍රත්‍ය කරගෙන මිනිසෙක් වෙන දැනගැනීම මාත්‍රයක් විඥාන මාත්‍රයක් හටගෙන තියෙනවා. නාම රූපච්ඡය විඥානං කියන ධර්ම න්‍යායයෙන් දැන් ඒක ඇතුළතම ඇති වෙච්ච දැනගැනීම මාත්‍රයක් පඤ්ඤප්ති මාත්‍රයක්. දැන් මේ ඇතුළත දැන ගැනීම දක්වා කිසි දෝෂයක් නැහැ. දැන් හට ගැනීම අපි ඒ පැත්තෙන් දකිනවා නම් බිත්තිය කියන හට ගැනීම මෙහෙයි ඇතුනේ කියලා ඇතුළතයි කියලා දන්නවනම් හටගත් විදිහ දන්නවනම් කිසි ගැටලුවක් නැහැ. හටගත් විදිහෙම එහෙ නිරුද්ධ වෙනවා. හැබැයි අපි හටගත් විදිහ නොදන්නේ නම් මේ ඇතිවෙච්ච දැනගැනීම බාහිරයේ තියෙන ඉන්න දෙය කෙනා බවට පත් වෙනවා. දැන් අපි එතකොට ඇතුලෙන් එළියට එන්නේ චිත්‍රයක් බලන්න නෙමෙයි මිනිසෙක් බලන්න. දැන් පේන්නේ මිනිසෙකුගේ ගුණ අගුණ ලස්සනව ලස්සන. මිනිසෙකු නිසා සරාගී සදෝසී වෙන්න පුළුවන් බවක් දැන් තියෙන්නේ. හැබැයි පළමුවත් ඇහැට ගැටුනේ චිත්‍රය. දෙවනුවත් දැන් ඇහැරියා කියලා චිත්‍රේ මිනිසෙක් වෙලාද? චිත්‍රේ චිත්‍රේම වෙනසක් වෙලා නැහැ. හැබැයි අපේ දෘෂ්ටිය චිත්‍රේ මිනිසෙක් කරගෙන මිනිසෙක් යන දෘෂ්ටියෙන් බලන නිසා මිනිසෙකු නිසා විඳින සැප දුක් විඳින්න පුළුවන්. සරාගී සදෝසී වෙන්න පුළුවන් වෙලාද? එහෙනම් අපට බාහිරයෙන් පඤ්ඤප්තියට අනුව කෙනෙක් දෙයක් හම්බ වුණා කියන්නේම මිත්‍යා දෘෂ්ටියට සක්කාය දෘෂ්ටියට ඇවිල්ලා. දැන් අපිට ඔන්න ඔය බාහිරයට නැවිත් ඇතුළතම හටගන්න නිරුද්ධ වෙන විදිහ බලාගත්තොත් අපි බාහිර ලෝකේ මිදල කාය අනුපස්සනාව කියන්න ඕන ඔන්න ඔතනින් ගැලවෙන එකට. දැන් ඔය ටික තවදුරටත් තම තමන් හොඳට හිතලා අධ්‍යයනය කරලා බලන්න අපි හවස් වෙලා ආපහු වතාවක් ඒ අත්දැකීම් එක්ක ඔය ටික ගැන නැවත කතා කරමු. දැන් බලන්න ඇතුළත මේ දැනගැනීමෙන්නේ කොහොමද කියන එක හිතන්න හොඳට. ඇහැට ගැටුනේ මෙච්චරයි. මෙහෙම දෙයක් අනාත්ම චිත්‍රයක් ගැටුනේ. දැන් දැනගැනීම මාත්‍රයක් ආවා. එතන හටගත් හැටි නොදන්නාකම යෙදෙන තැන හම්බ වෙනවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඇසුරු කරන්න පුළුවන් සැප දුක් විඳින්න පුළුවන් කෙනෙක් බාහිරේ. එතකොට දැන් අපි පේන තැන තියෙන්නේ මෙච්චරමයි කියලා. දැන් රූපවාහිනී තිරේ, සිනමා තිරේ, පත්තර පිටුවක, බිත්තියක බෝඩ් එකක තියෙන චිත්‍රය හොඳින් අධ්‍යයනය කළොත් පේනවම විතරයි. අල්ලලා ඉඹලා දිව ගාලා බලන්න පුළුවන් දේවා මේ පේනවම විතරයි. එහෙනම් දැන් අපිට පේනවම විතරක් වූ චිත්‍රය අල්ලලා ඉඹලා දිව ගාලා බලන්න පුළුවන් සැප දුක් විඳින්න පුළුවන් කියන බවකින් හම්බ වුණා නම් ඒ ක්ලේශේම ඉතින් දැන් ওই ක්ලේශේනේ මේ අතාරින්නේ. ඉතින් අතාරින්න නම් එහෙනම් මිනිසෙක් කියන අදහස එනකන් නවත්තන්න බෑ. මිනිසයා කියන අදහස ඇති වෙච්ච තැන බාහිරින් චිත්‍රයක්. එතුළතින් වේදනා සංඥා චේතනා. මේ දෙපැත්තෙම සත්පුද්ගල බවක් නෑ, අනාත්මයි. අනාත්ම නාම රූප දෙක ප්‍රත්‍ය කරගෙන මේ මානසිකාර හේතුවෙන් නාම රූප ප්‍රත්‍ය විඥානේ ඒ ඵලය හටගෙන තියෙනවා. අපි ඵලයේ හැටියට අවසන් කරගත්තාම හරි, එතනට එන එක නවත්තන්න බෑ. ඒක විපාක මට්ටම, ඒක ක්ලේශ මට්ටම නෙමෙයි. විඥානපච්චය නාම රූපං වුණොත් නාම රූපත්වයෙන් විඥානේ එනවා කියන එක විපාක. විඥානපත්වයෙන් නාම රූප වුණොත් ආයි මෙහි ජීවෙච්ච මනුස්සයා අරහෙ ඉන්නේ කියලා බලන්න එහැ ඇරියා කියන්නේ ආපහු විඥානපත්වයෙන් නාම රූප. මෙන්න මේ ටික ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරමු. කරලා අපි ඒ ගැන ටිකක් නැවත කතා කරමු. දැනට අර විදිහට කයත් හිතත් පුහුණුවට ලක් කරමින් බාහිරය අරමුණු කර අතහැරගන්න බාහිර නිමිත්තක් මැසුරු කරගෙන බාහිර නිමිත්තේ හිත රඳව ගත්තට පස්සේ ආධ්‍යාත්මික නිමිත්තකට අරගෙන ආධ්‍යාත්මික නිමිත්තේ හිත සංවර කරගත්තට පස්සේ ඒනුත් අතහැරලා නාසිකාග්‍රය මුඛ නිමිත්ත කියන ඉසව්ව අර ඇතුළත ඉඳගෙන පිටත අරමුණු කරනවා කියන ස්වභාවය ඉක්මවා මෙහි අතහැරලා එතනම පදිංචියට ගියා කියන අදහස. එහිම රැඳුණු බවකින් බඹයක් පමණ තමාය කියලා හැඟෙන කයද මේ චිත්‍රයේද මකාගෙන සති නිමිත්ත කියන ඒ පුංචි තිතට ඒ පුංචි සීමාවට පමණක් සීමා කරගත්ත තැනක රැඳෙන්න බලන්න. එහෙම උත්සාහවත් වෙන ගමන් ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් බලන්න බාහිරයෙන් තියෙන්නේ මෙච්චරයි. එහෙම තැනක මෙහෙම වෙන්නේ කොහොමද? ටික බලලා විමසලා තේරුම් ගන්න බලමු. අපි ඊට පස්සේ නැවත අද දවසේ කතා කරලා හෙට දවසේ අපි ඒකට භාවනා කරගන්න බලමු. හොඳයි, එහෙනම් දැන් ගිලම්පස ටික පිළියෙල වෙලා ඇති. මේ ටික අරගෙන සක්මනක් කට ගිහිල්ලා ටිකක් සක්මන් කරලා ටිකක් මේ ගැන හිතන්න, මෙනෙහි කරන්න බලන්න.